വാസുദേവൻ നാണയക്കാരൻ എത്തുമാ
ഫെമി
ഇല്ലേ മറ്റു
അയാളേക്ക് 2001 വർഷയെ സിറ്റ് അണിയം പതനം മത ലങ്കാ സത്സ ആയത്തിന് വിധ സേവിക്കാൻ ബന്ധവാകെ നുമെത്ത് പുറപ്പാടു പാവിത്തിന് അലവിശയ സന്ദാ ദൈനിക സേവാ അവശ്യത മത അലവി കടുത്തു പാത്താകണ യാമട്ട് വിശേഷം ലൊടിരത്ത മകിൻ തുകബാം അലവിയെ വെടിക്കിരി കാലസീമാവലതി ഉത്സവ സമിതി സേവാ അവശ്യ മത അലവിശയാൽ കലമനകാരിത്യ വെത്ത് ദൈനിക ഗവി മേ പതനം കാംകരവാൻ സേവ ലഭാഗനീമട്ട് അവസരം ലഭാദി അത് ഏനിശാ അയാന്ന് ദേക്ക ഉക്ത കരുണ പരണുണകി തുണ പരണുണകി അയാന്ന് എക്ക അണുവ പരണുണകി അയാന്ന് എക്ക അണുവ പരണുണകി തുണ അയാന്ന് എക്ക അണുവ പരണുണകി
ശ്രുവമിത്തുനി ദൈനിക സേവക്യാൻ സംബന്ധിങ്ങുണത് കംകരുണീതി ബലപാനോ കംകരു നീതി ചെയ്യണോ ദൈനിക സേവക്യാൻ സംബന്ധേ ഇത് എൻസാവത്തുമാകെ പിളിത്തുറ പെണ്ണനക്കേക്കട്ട് ഗലപ്പണ ബേ മുഖത്തിനെ മഹാലത്തിയെന്നേ മേ പ്രശ്ന മുൾക്കോട്ട ഇവരവേന കൊട്ട് സേവക്യാങ്കെ കൊന്തേ സേവ കൊന്തേശി കവരേത് ഏട്ട് സേവ കൊന്തേശി തിബി യൂത്തു ഏകതമായി കംകരു നീതിയെ കെസേണ മമ്മക്ക് ദേവനി പലവിനി പ്രശ്ന ആണേ മേ ദൈനിക പദനമിങ്കല ഒബത്തുമാ കിയന സേവകേൻ ദൈനികവ വെടക്കരപു കാലേ അണുവ ഓൻഗേ ദൈനിക ഭാവേ അനിയം ഭാവേകട പത്തെനോ ഒബത്തുമായക ദാന്ന എന്താ മേ ദൈനിക സേവകയാൻ എക്കെക്കേന കൊച്ചര കാലയക് എക്കദികട വെടകലാദ നൊക്കലാത് കിയനക്കാന തൊറത്തുറു ഒബത്തു അപ്പം ദിനവാണ് അപ്പം പുള്ളുവണി മേക്കാന ഇലങ്ങ പ്രശ്ന ചുമക്കിരിയും സിധുക്കറാൻ നമുക്ക് തൊറത്തുറമായിട്ട് ആവശ്യം ഏക തന്നെ പുള്ളുവാൻ
എനത്തമ്മ ഏ സന്ധ പിരുത്തുള്ള ദിന്റെ പുള്ളുവാൻ കാരു മനസിച്ചുമിനി ഇത്തന അപ്പി 2021 2021 අපේ ඉඳලා තිනවා 570ක් මේ වෙනකොට ඒ වෙනකොට ඒ දෛනිකව අවශ්‍ය සමහල්ලාට එයා එන්නේ සතියේ එක දවසක් එහෙම නැත්නම් අර ලොරිය ඒ ඇවිල්ලා අලවිශාලට බාද්දි ඒ අයගේ සේවය ගන්නවා එදාම පඩිය දීලා අරිනවා එතකොට ඒ වාගේ අය තමයි 570 ඒතර අපේ අලවිශාකා 439ක් තියෙද්දී මේ වාගේ සේවකව ලංකාවේ ඉන්නේ 500යි. ඒ කියන්නේ එක අලවිශාකාට සමහර එක්කෙනෙක්ගේ වාගේ සේවය තමයි වැටලා තියෙන්නේ. ඒ අපේ ඉන්න සේවක සංඛ්‍යාව මුළු සේවක සංඛ්‍යාව එක දිහා බලපුවම එක අලවිශාලකට එක්කෙනෙක් වාගේ තමයි මේ ප්‍රමාණය වැටෙන්නේ. එතකොට 2022 12 වෙනි මාස 31 වෙනිදාදී මේක 662කට නැගලා තියෙනවා. හැබැයි ඔබතුමා මේ මතු කරන කාරණේදී අපි 2021 ඉඳලා එක දිගටම මේ අයගේ සේවය ලබාගත් ගත්ත අය ඉන්නවා 80 දෙනෙක්. 80 දෙනෙක්. එතකොට ඒ අයව අපි මොකද 2019 අපේ චක්‍රලේඛනයක් කියලා තියෙනවා බඳවා ගැනීම නවත්තන්න කියලා. ඒ අනුව අපි ඒ වුණත් අපි විශේ෷ අවසරයක් අනුව මේ 80 දෙනත් තව ඊට අමතරව තව 50කුත් එක්ක 125 දෙනෙක්ව ගිය සතියෙ වෙද්දී ඒ අයව ස්ථීර සේවයට බඳවා ගත්තා. මොකද අර 500 ගණන් හිටියට ඒ අය අර සමහරවල් උත්සව සමය සඳහා සමහරට වැටෙන අය ඉන්නවා. අර ලොරියක් ඇවිල්ලා බාන දවසල ඉතලක් වැටෙනවා. ඒ අය එක දිගට සේවයේ ඉඳලා නැහැ.
මං අහන්නේ ඔබතුමාට පුළුවන්ද තොරතුරක් දෙන්න මේ සේවකයින් දෛනික සේවකයින් අර ස්ථීර කරන්න තීන්දුව කරපු අය අර දෛනික සේවකයින් කොච්චර ප්‍රමාණයක් කාලය ඔවුන් වැඩ කර තිබේද කියලා එක එක සේවකයා සම්බන්ධයෙන්
හරි ඒ අවශ්‍ය විස්තර ටික ඔබතුමාට දෙන්න
පුළුවන්.
හරි ඊළඟ ප්‍රශ්නය මේ සේවා කොන්දේසි මොවුන්ට මේ දෛනික වශයෙන් සේවයට එන අයට සේවා කොන්දේසි නැති කියන එක වෙනස් වෙන්න ඕනේ කියන එකයි මගේ අදහස. ඔබතුමා ඒ ගැන බලන්න කම්කරු දෙපාර්තමේන්තුවෙන් දැනගන්න පුළුවන් සේවා කොන්දේසි තිබිය යුතුයි.
අනිවාර්යයෙන්ම සේවා කොන්දේසියේ යම් සේවකයෙක් දෛනික වැටුපට ආවත් ඒ අයට ඒ අවශ්‍ය කරන කොන්දේසි ටික අනිවාර්යයෙන්ම සපුරන්න ඕන සහ සේවක සහ සේවකව පාවිච්චි කරන ආයතනයයි සහ සේවකයේ දෙගොල්ලොම. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මම හිතන්නේ ඒ අයට ඒ කොන්දේසි අනුව කටයුතු කරන්න ඕන. අපි යම් බැඳීමක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ අයට ඒකේ අවශ්‍ය කරන පහසුකම් ටික අපි ලබා දෙන්න ඕන. අර ඔබතුමා කිව්ව එක ඒ ප්‍රශ්නේ පැනගින්න අර ඒ අය හිටපු කාලයක් අනුව අපි ඒ වාර්තාවෙන් පස්සේ ඒ අය සම්බන්ධව අපි අවශ්‍ය කටයුතු කරන්නම් ඒ ඔබතුමාට ඒ වාර්තාව ලබා දෙන්නම්.
හරි චන්දිම බීරක්කොඩි මැතිතුමා සෞඛ්‍ය මැතිතුමා ගැසීමට
අහනවා ගරු කතානායකතුමනි. පළවෙනි ප්‍රශ්නය පිළිතුර හැටියට ඇස්ට්‍රාසෙනිකා, සයිනෝෆාම්, ස්පුට්නික් වි, ෆයිසර්, මොඩර්නා. දෙවැනි ප්‍රශ්නය ආයනයන කරන ලද එන්නත් සංඛ්‍යාව එක් එක් එන්නත් වර්ග අනුව වෙන්වෙන් වශයෙන් කොපම පිළිතුර ඇස්ට්‍රාසෙනිකා මිලියන 2.719යි, සයිනෝෆාම් මිලියන 26යි, ස්පුට්නික් 3,31,000යි, ෆයිසර් මිලියන 20.91,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1,1, තුන්වැනි ප්‍රශ්නය මොකක්ද නะ ෆයිසර් මිලියන 20යි දශම 9යි 1.1යි 0.3යි 4යි ඇස්ට්‍රාසෙනිකා ඉන්දියාව සහ ජපානය සයිනෆාම් චීනය ස්පුට්නික් V රුසියාව ෆයිසර් බෙල්ජියම ඇමරිකාව එක්සත් ජනපදය මොඩර්නා ඇමරිකා එක්සත් ජනපදය පිළිතුර පහ හතර එන්නත් ආනයන කරනු ලැබේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගිනි පහ පිළිතුර ඔව් ආයක ප්‍රශ්නය පිළිතුර 2023.5.30 විට භාවිත ගන්නා ලද එන්නත් සංඛ්‍යාව ඇස්ට්‍රාසෙනිකා පළවෙනි මාත්‍රය 1.4 මිලියන 1.4776යි දෙවැනි මාත්‍රාව 1.418යි පළවෙනි බූස්ටර් එක නැහැ දෙවැනි එක නැහැ සයිනෝෆාම් මිලියන පළමු මාත්‍රාව මිලියන 12.85යි දෙවැනි මාත්‍රාව 11.21යි පළවෙනි මාත්‍රාව පළවෙනි බූස්ටර් මාත්‍රාව 11.650යි දෙවැනි බූස්ටර් මාත්‍රාව නැහැ 0.1යි ස්පුට්නික් පළවෙනි 159,000යි දෙවන 155,000යි බූස්ටර් දෙකම නැහැ ෆයිසර් මිලියන 2.658යි දෙවැනි මාත්‍රාව 1.135යි පළවෙනි බූස්ටර් මාත්‍රාව 8.2.247යි තුන්වෙනි එක 2.2396යි මොඩර්නා පළවෙනි මාත්‍රාව 8,04,801යි දෙවන මාත්‍රාව 7,87,361යි පළවෙනි බූස්ටරය නැහැ 0.1යි මේ දෙවන බූස්ටරය 0.1යි ප්‍රශ්නේ ඉහත සඳහන් වෙන්නත් සම්පූර්ණයෙන් බාතර ගන්න ලැබෙද නැත
ප්‍රශ්නය කරු අමාත්‍යතුමනි දැන් මේ ගෙන්නපු එනත් වලින් විශාල ප්‍රමාණයක් භාවිතා කරන්නේ නැතුව විශේෂයෙන්ම පළවෙනි බූස්ටර් සහ දෙවැනි බූස්ටරය ලබාගෙනම නැති මට්ටමකට පත් වෙලා තියෙනවා. ඉතින් මේ පිළිබඳ කිසිදු අධ්‍යයනයක් කරන්නේ නැතුවද NMR ආයතනය සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන්නනවා වාලේ ගෙනල්ලා තියෙන බකක් තමයි පේන්නේ. මේ භාවිතා නොකිරීම තුළ රටට වෙච්ච මූල්‍යමය පාඩුව කොපමණද?
ප්‍රශ්නය, රටේ තිබ්බ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්. රටේ තිබ්බ තත්ත්වයේ අවස්ථාවේදී ෆයිසර් කරලා ලැබුණ නැත්නම් අපි ගහන්න නැහැ කියලා කණ්ඩායමක් රටේ මහා විශාල වශයෙන් උද්ඝෝෂණ වලට පවා සම්බන්ධ වුණා. ඒ අවස්ථාවේදී 20ට වැඩි වයස ප්‍රමාණයේ අත්‍යවශ්‍ය ප්‍රමාණය මිලියන 14ක් හැටියට 14.5ක් හැටියට ගණනය කරා. ඒ වෙලාවේ හිටපු ගරු අමාත්‍යතුමියත් ජනාධිපතිතුමත් ප්‍රකාශ කරේ හදිස්සියට මේක ගන්න බෑ. උදාහරණයට ගත්තොත් සීරම් එකෙන් තමයි ඉස්සල්ලාම අපි ඇණයුම් කරේ මිලියන 4.5ක්. ඉන්දියාවේ තත්ත්වයත් එක්ක ඉන්දියාවේ සීරම් කම්පැනිය වට කරා. සීරම් කම්පැනියගේ අයිතිකාරයා එංගලන්තේ ගිහිල්ලා නතර වුණා. අපිට එකක්වත් ලැබුණේ නැහැ. ඒ කටුක අත්දැකීමත් එක්ක අපේ ඒ වෙලාවේ හිටපු සෞඛ්‍ය අංශයේ අය තීන්දුව කරේ මේ මිලියන 14 ගෙනාවොත් අපිට පුළුවන් මේ බූස්ටර් එකක් ගන්න. හැබැයි ප්‍රශ්නය වුණේ පළවෙනි දෙවෙනි වැක්සින් එකෙන් පස්සේ රටේ තත්ත්වය සහ ලෝකයේ තත්ත්වය හොඳ අතර හැරුණාම ජනතාව තීන්දුව කරා එදා පෝලිමේ ඉඳලා ගන්න බැහැයි කියලා ලොකු සද්දයක් කරපු අය බලහත්කාරයෙන් අපේ ටීවී ප්‍රෝග්‍රෑම්ස් පවා දැම්ම මේක ගන්නයි කියලා ගන්න ආවේ නැහැ. මොකද මේක ගන්න එකේ තේරුමක් නැහැ. මේ වැඩිපුර බෙහෙත් ඇඟට දාගන්න ඕනේ නැහැ කියන මතයක් රටේ ඇති වුණා. මොකද ඒ වෙනකොට යම් කිසි විදිහේ සමනයකට පත් වෙලා තිබ්බා. යම් කිසි දේ පාලනයකට පත් වෙලා තිබ්බා. ඒ නිසා මිලියන 14.5ක් ගෙදාවේ හරියටම 20ට වැඩි අයට ඒක ලබා දිය යුතුයි. ඒක අපේ වගකීමක් හැටියට. ඒක බැරි වෙලාවෙ නොකර ඉඳලා විශාල මරණ සංඛ්‍යාවක් කියලා මේක වර්ධනය වුණා නම් තව දුරටත් අද වෙනත් කතාවක් තමයි මේ ස්වභාවයද කතා කරන්නේ.
මුතුවානි මේ කාලේ ඇමතිවරයා හිටියේ. නමුත් මේ කලබලයක් ඇති වුණේ මුලින් මේ එන්නත් ගේන්නේ නැතුව පැණි ගේන්න මුට්ටි දාන්න ඒ වගේ කටයුතු කරමින් කාලය මිඩංග කරපු හින්දා නෙමෙයිද?
හේතුව මම ඔබතුමාට ඒක උත්තරේ මම ඕක බලාපොරොත්තු වෙන්නේ නමුත් උත්තරේ අතර තියෙනවා. මොකද පළවෙනියෙන්ම අපි ඇනෝම් කරේ සීරම් ආයතනයේ ඉන්දියාවේ මිලියන 4.5. ඒ 4.5 වනම් ওই ප්‍රශ්නෙන්නේත් නැහැ. පැණිවල ප්‍රශ්නෙන්නේත් නැහැ. තව විකල්ප ගැන හිතන්න වෙන්නේත් නැහැ. හැබැයි ඉන්දියාවේ වෙච්ච තත්ත්වය අනුව අපි ඇනෝම් කළා කන්ෆර්ම් කරපේකත් ඔවුන්ට දී ගන්න බැරුව ගියා. එතකොට ඉතාමත්ම පැණි කෙහෙම නැත්නම් රටේ මහා ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වුණේ.
පැණි ගේන්නයි
ඉන්දියාවේ තත්ත්වය මගහරවන්න නෙමෙයි බොහොම පැහැදිලිව කියන්නට උඩ. ඉන්දියාවේ තේරුම් ගන්න. ඉන්දියාවේ තත්ත්වය ඇති වෙච්ච තත්ත්වය තුළ ඉන්දියාවේ සීරම් කම්පැනියකට ඒ සීරම් කම්පැනියකට වුවමනා කරන ප්‍රේදේ දෙන්න පමණක් නෙමෙයි සීරම් කම්පැනියක වට කරා ඉන්දියාව. වට කරලා ඔවුන්ට තිබ්බ අනෙවුම් ඔවුන් බලහත්කාරයෙන් නතර කරා.
ඒ වෙලාවේ රාජ්‍ය අමාත්‍යවරිය හැටියට ලබා දීපු උපදේශ පිළි අරගෙන කටයුතු නොකිරීම තුළ මේ තත්ත්වය ඇති වුණා කියලා මම ඔබතුමාට ප්‍රකාශ කරනවා. තවත් කාරණයක් දැනගන්න කැමති. අපේ කරාපිටිය ශික්ෂණ රෝහලේ ඇස් සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරිය එතුමිය දීර්ඝ කාලයක් අවුරුදු 14ක් විශේෂඥ වෛද්‍යවරියක් හැටියට කටයුතු කරලා තිනවා. එසේ තිබියදීත් තාක්ෂණික හේතුවක් මත සාමාන්‍යයෙන් ඔබතුමා දන්නවා ගැසට් නිවේදනයක් තියෙනවා අවුරුදු 4ක් අවම විශේෂඥ වෛද්‍යවරියක් හැටියට කටයුතු කරන්න ඕන ටීචින් හොස්පිටල් එකක විශේෂඥ වෛද්‍ය ධූරයක් ලබා ගැනීමට. අවුරුදු 4ක්වත් නැති අවුරුදු 3ක පමණ ජේෂ්ඨත්වයක් තියෙන වෛද්‍යවරියක් නම් කිරීම තුලින් කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් අතර ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන බව මගේ තැනේ ඔබ තුමා දන්නවා. ඒ පිළිබඳ අවධානය යොමු කළා. දැනටත් මේ සේවා ප්‍රශ්න මත රටහැර යන තත්ත්වයට වෛද්‍යවරුන් පත් වෙලා තියෙන
ගරු මන්ත්‍රීතුමා ඔබතුමා අමාත්‍යංශ කාර්යක සභාවේදී උකහ ගන්න මෙතන මේ කාලේ නාස්ති කරන්න නැතුව නෑ ඒක හරි ඒක පෞද්ගලික ඇමතුමට කියන්නේ දැන් මේ මේ
ඒක ඒ පිළිබඳව ගරු කතානායකතුමනේ අපේ පැත්තේ ප්‍රශ්නයක් තියෙනවා ඔබතුමාටත් අදාළයි
ඒක නම් ප්‍රශ්න ගේන්න
මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කරන්න කියලා මම ඔබතුමාගේ ඉල්ලා සිටින
ඔබතුමා කාලේ නාස්ති කරන්න නැතුව ජයසිරි ජයසේකර මන්ත්‍රීතුමා කියන්න
ගරු කතානායකතුමා වැදගත් ප්‍රශ්නයක් මම මතු කරන්නේ මොකද මේ අපේ මුදල් ඇමතුමා තියෙන නිසා මේ වෙනකොට ලොතරැයියක මිල රුපියල් 40 දක්වා වැඩි කරලා තියෙනවා. ඇත්තම ප්‍රශ්නේ ගරු ඇමතුමා මේකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේක විකුණනයි ඉන්නවා ලංකාවේ 35,000ක් විතර ඉතාම කුඩා අහිංසක මිනිසුන් ඉඳලා විකුණනයි රුපියල් 40 20 තිබිච්ච එක රුපියල් 40 කරලා ටිකට් එක. හැබැයි මේ අයට දෙන කොමිස් මුදල රුපියල් 3.50යි ඒගොල්ලෝ කිල්නවා රුපියල් 8 දක්වා මේක වැඩි කරලා දෙන්න කියලා. මොකද හේතුව මේගොල්ලන්ට හරිම අමාරුයි මේ ජීවිත කටයුතු ටික ගෙනියන්නේ. හැබැයි ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒ විතරක් නෙමෙයි මේක ඇත්තටම මේ ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි නිෂ්පාදනය කරන්නේ නැහැනේ. නිෂ්පාදනය කරන්නේ වෙන කට්ටියක් විකුණන්නේ වෙන කට්ටියක්. හැබැයි හැම මාසෙකම ඔබතුමාලා රුපියල් බිලියනයක් මේ ලොතරැයි මණ්ඩලෙන් ගන්නවා ට්‍රෙජරි එකට. මුදල් අමාත්‍යාංශයෙන්. ඒකෙන් වෙන්නේ මේ ලොතරැයි මණ්ඩලය දුව ගන්න බැරි තැනකට දැන් පත් වෙලා තියෙන්නේ. මොකද ඒකේ ඉන්න සේවකෝ වැඩි ප්‍රමාණයක් කැවිලා තිනවා. අලුත් සභාපතිතුමා පුළුවන් තරම් උත්සාහ කරනවා මේක අරගෙන යන්න. නමුත් විශාල අර්බුදයක්. ඇතුලේ විශාල සේවකයක් අතිරික්ත සේවකෝ සංඛ්‍යාවකුත් ඉන්නවා. ඉතින් ඒ විතරක් නෙමෙයි මේකේ ඉන්න සාමාන්‍ය අධිකාරිතුමියට තියෙන්නේ ක්ලාස් 2 නැත්නම් දෙවන පන්තියේ කෙනෙක් තමයි මේ පරිපාලන සේවයේ දෙවෙනි පන්තිය. මේකේ පැහැදිලිව තියෙන අමතුමා මේකට දාන්න ඕනේ ජෙනරල් මැනේජර් නැත්නම් සාමාන්‍ය අධිකාරී පළවෙනි පන්තියේ කෙනෙක් විය යුතුයි. හැබැයි ඒ සුසුකම් සපුරලා නැති කෙනෙක් තමයි දැන් දාලා තියෙන්නේ. ඒ නිසා මේක අවුල් ජාලාවක් කියලා තියෙන්නේ. ඒ නිසා කරුණා කරලා මං ඉල්ලනවා ඔබතුමාගෙන් මොකද මේ අය අඩුම ධර්මයේ මීටින් එකක්වත් දෙන්න සූදානම් නැහැ. මේ ජෙනරල් මැනේජර් ලෑස්ති වෙන්න ඕනේ සාමාන්‍ය අධිකාරීතුමිය ලෑස්ති වෙන්න ඕනේ මේ රටේ මේ විකුණන ටිකට් ටිකුණ අහිංසක මිනිසුන්ව ඒ අයගේ සාකච්ඡාවක් දීලා මේක ක්‍රියාත්මක කරන්න. නමුත් ඒක ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැහැ. විශාල අර්බුදයක් මේක ඇතුලේ හදමින් ඉන්නවා. ඒ නිසා මම කියන්න කැමති කරුණා කරලා මේ සම්බන්ධව ඔබතුමා පුද්ගලිකව මැදිහත් වෙන්න. මොකද ඒක නැත්තම් රුපියල් 20 තියෙන එක රුපියල් 40ට ගියාම ටිකට් ගන්න නැතුව යනවා මිනිස්සු. ඊට පස්සේ ඔබතුමාට 1 බිලියන් තියා රුපියල් මිලියන 500ක්වත් හොයාගන්න බැරුව යනවා. ඒ නිසා කරුණා කරලා මේ පිළිබඳව මැදිහත් වෙන්න කියන ඉල්ලීම මම ඔබතුමාගෙන් ඉල්ලනවා.
ඔබතුමා දන්නවද?
අද සවස මේ ලොතරැයි මණ්ඩල දෙකේම ජාතික ලොතරැයි මණ්ඩලයේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිතුමා මාව මුණ ගැහෙනවා. මෙතුමා කිව්ව සියලු කාරණා ඒ සාකච්ඡාවට අතුල් කරගන්න බලාපොරොත්තු
වෙමි. ස්තුති හේෂා විතානගේ මන්තුමාගේ ප්‍රශ්නය.
මහාන කරු කතානායකතුමනි. මතුමා.
ක්‍රීඩා ඇමතුමා උත්තර දෙනවද සභාගත කරනවද?
කරු කතානායකතුමනි මම උත්තර දෙනවා.
ඉක්මනට සභාගත කරන්න එහෙනම්. උත්තර දෙන්න ඉතින්. ඔකේ රැත් වෙන්නේ.
කරු කතානායකතුමනි
දෙවන වටේ. දෙවන වටේ.
මේක දිග උත්තරයක් මන්ත්‍රීමා සභාගත කරන්නද මම?
සභාගත කරා නම් හොඳයි. කාලය ඉතුරු වෙනවා සභාගත කරන්න.
ඔව් සූදානම්.
අවසරයක් ගත්තා ලේකම්තුමේ මම.
කරු කතානායකතුමනි
හරි ඉක්මනට උත්තර දෙන්න දෙනවා නම් ඉක්ම පට පට ගන්න.
ඔබතුමා අහන්න දෙනවා අතුරු ප්‍රශ්නයක් තියෙනවා අහන්න. නෝනේ. ඔව්. වර්ෂ 2015 සිට මේ දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණ පවත්වන ලද දින යමුණුම අංක 1කමකින් දක්වා ඇත. එම එක් එක් නිලවරණයන් ජයග්‍රහණය කර අදාළ තනතුරට පත් වූ එක් එක් පුජ්‍යලාගේ නම ලිපිනය සහ තනතුරු නාමය වෙන වෙන වශයෙන් යමුණුම 2කමකින් දක්වා ඇත. දීර්ඝ කාල 3 දීර්ඝ කාලයේ මුලදී පැවති අතුරු කමිටුවල ප්‍රතිඵලයක් ලෙස 2016 වර්ෂයේ ආරම්භ වන විට රුපියල් බිලියන 4ක ලාභ සහිත වූ ආයතනයක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වෙනකොට ඇමරිකානු ඩොලර් මිලියන 45ක ලාභදායී ආයතන බවට පත් කොට ඇත. දිවයින පුරා පිහිටි පාසල් 625ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුබද්ධ පාසල් ක්‍රිකට් සංගමය මගින් තරඟ සඳහා සහභාගී වන අතර ඔවුන් සඳහා අවශ්‍ය සියලුම ක්‍රීඩා ආම්පන්න යටිතල පහසුකම් විශේෂඥ දැනුම ලබා දීමද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදු කරනු ලබයි. එලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සතුවන්නා වූ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා
ඌ වත්තම් විශාල වශයෙන් වැඩි දියුණු කරගෙනමින් ශ්‍රී ලංකාව පුරාම ක්‍රිකට් දියුණු කිරීමට අවශ්‍ය කටයුතු කර ඇත. තුන නිලවරණයෙන් ජයග්‍රහණය කර එකී තනතුරු පත්තුන් ලබන පුජ්‍යලයන් සඳහා කිසිදු ආකාරයක වැටුප් හෝ දීමනා ලබා නොදෙන අතර රාජකාරිය කටයුතු ඉටු කිරීමට අවශ්‍ය පහසුකම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සලසනු ලැබේ. හතර දීර්ඝ කාලයක් මුළුල්ලේ පැවති අතුරු කමිටුවල ප්‍රතිඵලයක් ලෙස 2016 වර්ෂයේ ආරම්භ වීමට රුපියල් බිලියන 4ක ලාභ සහිත වූ ආයතනයක් වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වෙනුවට ඇමරිකානු ඩොලර් බිලියන 45ක ලාභදායි ආයතනයක් බවට පත් කොට ඇත. දිවයින පුරා පිහිටි පාසල් හයිස්කූල් එසේම ශ්‍රී ලංකා පුරා විසිරසින්න සහජ දක්ෂතාවලින් පෙරී සපිරි ක්‍රිකට් ක්‍රීඩාවෙන් හඳුනා ගනිමින් ඔවුන්ගේ දක්ෂතා උපනංවා ගැනීම සඳහා පුහුණු සංචිත සහ ඉහළ කාර්ය සාධක මධ්‍යස්ථාන ඇති කරමින් එතුමින් එකී ක්‍රීඩකයන් හට පුහුණු ලබා දෙමින් ඔවුන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙත පැමිණීමට අවස්ථාව සලසා දී ඇත. ආ අදාළ නොවේ.
චර අතුරු ප්‍රශ්න නෑ මං හිතන්නේ.
ගරු කථානායකතුමනි ස්තුතිවන්ත වෙනවා. අපේ ගරු ඇමතුමාගේ උත්තරේම මේ ප්‍රශ්නේ තියෙන බැරෑරුම්කම තේරෙනවා. ඔබතුමා ක්‍රිකට් ආයතනයේ අතුරු කමිටුවක් කරා පාඩු ලැබුවාය. දැන් ලාභ ලබනවා කියන්නේ ඇත්තටම ක්‍රිකට් ආයතනය කියන්නේ ලාභ ලබන බිස්නස් කරන ආයතනයක් නෙමෙයි. ක්‍රිකට් ආයතනයේ වගකීම වෙන්න ඕනේ මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව නංවන්න අවශ්‍ය කටයුතු කිරීම. ඔබතුමා කිව්වා පාසල් 45ක් දිවයිනු පුරා. ඔබතුමා බලන්නේ පාසල් 45 කොහෙද කියලා? කොළඹ, දාල්ල, නුවර. වෙන කොහෙවත් නැහැ. ගම්පහ, ග්‍රාමීය. ඔබතුමා නියෝජනය කරන මාතලේ පාසල් කීයක් තියෙද කියන්නේ? ඔබතුමා නියෝජනය. ඒ නිසා මම කියනවා ගරු කථානායකතුමනි, අද අපි සිම්බාබ්වේට ගිහිල්ලා ගහනවා දෙවනි පෙළ මේ වර්ල්ඩ් කප් යන්න. මේ තැනට වැටලා තියෙන්නේ මෙතුමා කියනවා ලාභ ලබන තැනට ගෙනාවා කියලා. ඒ නිසා ක්‍රිකට් පාලක මණ්ඩලයේ මේ ලාභ ලබන බිස්නස් කරන ආයතනයක් නෙමෙයි, මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව නම්වන්න කටයුතු කරන නිසා මම ඉල්ලීමක් කරනවා ගරු ඇමතුමනි, මේ ක්‍රිකට් වැටෙන එකේ ප්‍රධාන හේතුව ඔය අරමුණ, ඔය අදහස. ලාභ ලබනකුවන් අපේ රටේ මිනිස්සු හිතනවා නෑ නියමිත ක්‍රිකට් යනවා කියලා. නෑ, ක්‍රිකට් ආයතන විතර මේ රටේ දූෂිත ආයතනයක් නෑ කොහෙවත් ගරු ඇමතුමනි. අපි කියනවා මේ දැන් පත් වුණාට පස්සේ සභාපතිවරයෙක් හිතනවා මේක ප්‍රජාතන්ත්‍රවාදී වාව කියලා. නෑ ගරු කථානායකතුමනි, දිස්ත්‍රික් ක්‍රිකට් පාලක මණ්ඩලය හදා ගන්නවා හිතවත්තු ටිකක් දාලා, ඒකෙන් ක්‍රිකට් සංගම් වලින් හදා ගන්නවා හිතවත්තු ටිකක් දාලා, මේක මහා ජාවාරමක්. මේ ජාවාරම නවත්තන්න රොෂාන් රණසිංහ ඇමතුමයි රෝනි ජාන ඇමතුමයි එකතු වෙන්න නැතුව මේක ලාභ ලබනවා කිව්වොත් මේක ආයිතරයක් සිම්බාබ්වේනේ ඊට වැඩි යට රටවල් වලට ගන්න මේ කරුණාකර මේ ඇත්ත තේරුම් අරන් මේ බිස්නස් කාර්යයෙන් ක්‍රිකට් ගලව ගන්න මූලික ප්‍රවේශය හරි මේ ආණ්ඩුව තුල ගන්න කියලා ඉල්ලනවා.
හරි, බොහොම ස්තුතියි. තුන්වෙනි ප්‍රශ්නේ අශෝක් අබේසිංහ මහත්මයා ප්‍රශ්නය අහන්න කවුරු හරි ප්‍රවාහන මහත්මයා සභාගත කරන්න. පස්වෙනි ප්‍රශ්නය සිවඥානම් ශ්‍රීතරන් මහත්මයාගේ ප්‍රශ්නය අධ්‍යාපන මහත්මයා
සභාගත කරන්න.
27-2 ප්‍රශ්නය. මොකද්ද ප්‍රශ්නේ? මේ
ස්ථාවර නියෝග 23 ප්‍රධාන කටයුතු දැවතුමා පටන් ගන්න හදන ප්‍රධාන කටයුතු. ඒකේ සඳහන් වෙන ආකාරයට ගරු කථානායකතුමනි 1, 2, 3, 4, 5 යටතේ තියෙන්නේ ආණ්ඩුව විසින් සුදුසු යයි සලකනු ලබන අනුපෙළට ආණ්ඩුවේ කටයුතු වැඩසටහන් ඇතුළත් කළ යුතුයි කියන කාරණේ. මේක වෙන්නේ ගරු කථානායකතුමනි ආණ්ඩුව වශයෙන් ප්‍රධාන සංවිධායකතුමා ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු කණ්ඩායම ආණ්ඩුවේ කණ්ඩායම රැස් වෙලා ආණ්ඩුවේ ප්‍රධාන කටයුතු පාර්ලිමේන්තු සැසිවාරය තුළ ඉදිරිපත් කළ යුතුයි කියන කාරණේ පිළිබඳව තීන්දුව ගන්න කරු කතානායි. ඒ අනුව තමයි ආණ්ඩුවේ ප්‍රධාන කටයුතු හැටියට ප්‍රධාන සංවිධායකතුමා හෝ සභානායකතුමා විසින් මේ පාර්ලිමේන්තු තුළට ඉදිරිපත් කරන්න ඕනේ. එහෙම තමයි අදත් සිද්ධ වෙලා තියෙන්නේ. හැබැයි ගරු කතානායකතුමනි, අපිට පේනවා, අපිට දැනෙනවා ආණ්ඩු පක්ෂයේ විසින් කැඳවන ජනාධිපතිතුමා විසින් කැඳවන ආණ්ඩු පක්ෂයේ රැස්වීම කල් යනවා. ඒවට සහභාගී වෙන්නේ නැහැ. එතකොට ගරු කථානායකතුමනි, මෙතන තියෙන ප්‍රශ්නේ අද පාර්ලිමේන්තුවට පොඩගිනේ මම කියන කාරණේම ඉතාල වැදගත් රීති ප්‍රශ්නයක් ගරු කථානායකතුමනි. එතකොට ආණ්ඩු පක්ෂයේ විසින් ජනාධිපතිවරයා කඳවන රැස්වීම කැන්සල් වෙන බැසිල් රාජපක්ෂ කියන හිටපු මුදල් ඇමතුමා නිසා. එතකොට අපිට වගකීමෙන් කියන්න මේ ඉන්න ප්‍රධාන සභානායකතුමා හරි මේ අද ආණ්ඩු පක්ෂයේ කටයුතු කියලා ඉදිරිපත් කරන්නේ ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ ආණ්ඩුවේ කාටද නේද බැසිල් රාජපක්ෂ
මෙතුමා කාටද
කියන කාරණේ බෑජලෝ කියන්න කරු
22 කියන්නේ ප්‍රශ්නේ සර් මේ අතුලී රතන ස්වාමීන් වහන්සේ මතු කරන්න
ගරු කතානායකතුමනි අද දින 2.28 මේ ප්‍රශ්නේ මම යොමු කර ලබන්නේ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මැතිතුමන් වෙත. එතුමා මේ සභාවේ හිටියේ දැන් නම් පේන නැහැ. ශ්‍රී ලංකාවේ දැන් පවත්න අර්බුදය ලෝක බලවතුන්ගේ උපායමාර්ගයට හසුවීමේ අනතුරු පිළිබඳව. ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මධ්‍යගතව නාවික හා 1977 පටන් ඇති වූ සමාජාර්ථික දේශපාලන කටයුතුවලදී ඉන්දියාව කුපිත කරවන සහ ඉන්දියාවේ ඉන්දියානු විදේශ ප්‍රතිපත්තිය සමග ඍජුව ගැටෙන ප්‍රතිපත්තිමය තීරණ ගැනීම ශ්‍රී ලංකාව වසර 30ක යුද්ධයක් කරා ඇදී ගියේ. ඒ තුලින් අපරට අත්විඳි කටුක ඉරණම අප සැම දන්නෙමු. එක්සත් ජාතික පක්ෂයේ රණසිංහ ප්‍රේමදාස ගාමිණී දිසානායක එමෙන්ම ද්‍රවිඩ දේශපාලන පක්ෂවල ප්‍රධාන පිළිගත් නායකයන් විශාල පිරිසකට මෙන්ම රටේ සාමාන්‍ය දුප්පත් ජනතාව ලක්ෂ ගණනක් යුද්ධයේ කටුක ඉරණමට මුහුණ දීමට සිදුවිය. ඒ අපගේ වැරදි දේශපාලන ආර්ථික උපායමාර්ග නිසා සිදු වූ බව මේ සභාව පිළිගනු ඇතැයි මම විශ්වාස කරමි. මේ වන විට ලෝක බලවතුන් බරපතල ආර්ථික යුද දේශපාලන ක්‍රියාවලියක නිරත වෙමින් සිටින බව අපි සැම දෙනා දන්නා කරුණකි. ශ්‍රී ලංකා ඉන්දියානු සාගරයේ මධ්‍යගතව ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ මධ්‍යගතව පිහිටි විශාලම ජනගහන කලාපයේ මෙන්ම ගුවන් හා නාවික ගමනාගමනයන් සිදුවන මධ්‍යස්ථානයකි. අතීත ශ්‍රී ලංකාවේද එම අත්දැකීම අප ලබාගෙන ඇත. දෙවන ලෝක යුද්ධයේද ගොදුරක් බවට අපට පත්වීමට සිදුවීමට ඉඩ සිදුවිය. යුද්ධය තවදුරටත් ඇදී ගියේ නම් නීත වශයෙන් ශ්‍රී ලංකා බරපතල තත්ත්වයකට මුහුණ දීමට සිදුවීමට ඉඩ තිබුණි. මේ වන විට යුක්‍රේන යුද්ධය කොතනින් කෙලවර වේදැයි අපි නොදනිමු. පසුගිය වකවානුවේ අප සංවර්ධන කටයුතුවලදී ඉන්දියාවේ සැකයට තුඩු දෙන උපායමාර්ගවල ගමන් කළ බව පෙනේ. අපගේ ආර්ථික සංවර්ධන උපායමාර්ගවලදී අසල්වැසි ඉන්දියාව හෝ කුමන රටකට හෝ ගැටුම්කාරී නොවන ලෙස අපගේ ආර්ථික දේශපාලන උපායමාර්ග සැකසිය යුතු ඇත. ඒ අනුව ගරු කතානායකතුමනි ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්න යනවා. ඒ වගේම ශ්‍රී ලංකාව යම් යම් ආර්ථික උපායමාර්ගවලට යනවා. ඒ වගේම ආරක්ෂක යුද ගිවිසුම් වලට යනවා. මේ සම්බන්ධයෙන් දැන් ඇති වෙලා තියෙන බරපතල ප්‍රශ්නය ගැන අද දිනේදී මා ප්‍රශ්නයක් යොමු කරනවා. පළවෙනි ප්‍රශ්නය MCC සෝෆා ඇක්සා යන ගිවිසුම් 2014 වසරේ ක්‍රියාවට මේක 2017 වසරේ ක්‍රියාවට නැගීමට උත්සාහ කළ අතර එම ගිවිසුම ක්‍රියාත්මක වූයේ නම් එය රටට හිතකර වන්නේද? දැන් මේ පොහොට්ටුවේ පොදුජන එක්සත් පෙරමුණේ අය ඇතුළු මේ මුළු සභාවම එක එක ජාතියව කියනවා. මං අහන්න කැමතියි මේ ගිවිසුම් ක්‍රියාවට නැගුණා නම් රට කේතුමතියක් වෙනවද? මොකද යම් යම් අය එහෙම කියනවනේ. ඒක හන්ද බරපතල විශ්ලේෂණයක් මේ සම්බන්ධයෙන් අවශ්‍ය වෙනවා. එම ගිවිසුම යලි ක්‍රියාවට නැගීම සඳහා පොදුජන පෙරමුණ ආණ්ඩුව මේක පොදුජන පෙරමුණේ ආණ්ඩුව උත්සාහ කරමින් ඉන්නවද? 2023 පෙබරවාරි 14 වන දින පස්වරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ඇමරිකානු ගුවන් හමුදාට අයත් යානා දෙකක් පැමිණි බව රට පුරාම සාකච්ඡා වෙනවා. මේ අධිවේගී මාර්ගයේ වැහුවා කියලා කියනවා. ඒ වගේම මේ රටට ඇතුල් වෙච්ච ආකාරය පිළිබඳ ප්‍රශ්න කරමින් තියෙනවා. මේ පිළිබඳ විදේශ ඇමතිතුමා දන්නවද? සභාව දැනුවත් කරනවද? ඔවුන් රටට ඇතුළු බවට නිල ලෙස සටහන් වී ඇත්තේද? එම සටහන් වල තියනවාද? එම ගුවන් යානා දෙකේ කොපමණ පිරිසක් පැමිණියේද? කී දෙනෙක් ආවද? අපි රටේ පුරවැසියෙක්ව අපි දැනගන්න අපට අයිතියක් තියෙනවා. රටේ පොදු නීතිය යටතේ ඇතුළු වෙන ක්‍රමවේදයක් තියෙනවා. දැන් පොදු ජන පෙරමුණේ ආණ්ඩුවේ සමාජිකෝ මේ ගැන කැබිනට් එකවත් ප්‍රශ්න කරලා තියෙනවද කියලා මම දන්නේ නැහැ. ඒ අයගේ නම් විදේශ ගමන් බලපත්‍ර අංක, වීසා බලපත්‍ර අංක වෙන්වෙන් වශයෙන් කවරේද? ඒ අය ඇමරිකාවේ කිනම් ආයතනයක කිනම් වගකීම් දරන අයද? එම පිරිස ශ්‍රී ලංකාවේ කවර ආයතනයක හෝ කවර වගකීම් දරන අය මුණ ගැසුණේද? එම මුණ ගැසීමවලදී කවර කරුණු සාකච්ඡා කරනු ලැබුවේද? එම සාකච්ඡාවලින් පැමිණි එකඟතාවයන් මොනවාද? ගරු කතානායකතුමනි, ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් ලෙස, භික්ෂුන් වහන්සේ කෙනෙක් ලෙස, මහජන නියෝජිතයෙක් ලෙස මේ ගරු සභාවෙන් මේ ප්‍රශ්න මා අසා සිටින්නේ. අපි පහුගිය අවුරුදු 30කට අධික කාලයක් අපේ රට මුහුණ දුන්න විශාල ඛේදනීය කරුණුවලට බලපෑවේ අපේ විදේශ ප්‍රතිපත්තිවල ඇති කරගත්ත විශාල වැරදි නිසා. අද අලි සබ්‍රි මැතිතුමා මේ පාර්ලිමේන්තුවේ වාඩි වෙලා හිටියා. එතුමා විදේශ කටයුතු ඇමතිවරයා හැටියට මේ පිළිබඳ එතුමා උත්තරයක් ලබා දෙයි කියලා මා කියනවා. MCC ගිවිසුම අත්සන් කිරීමේදී අද මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මෙතන ඉන්නවා. එතුමා තමයි ඒක නැවැත්තුවේ. එතුමා නොවෙන්න ඒක ඉඩකඩ තිබුණා කරන්න. අපි මේ වෙලාවේ ආණ්ඩුව පාර්ශ්වයේ සහකරු හැටියට හිටියේ. අද මේ අවස්ථාවේදී මේකට අපට උත්තරයක් ලබා දීම අවශ්‍යයි. මං හිතන්නේ ගරු විදේශ කටයුතු ඇමතිතුමා නැත්තම් දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමාට හෝ වෙනත් ඕන ඇමතිවරයෙකුට මේ සම්බන්ධයෙන් උත්තර ලබා දිය හැකියි.
ගරු කථානායකතුමනි, පූජ්‍ය අතුරුලිය රතන ගරුතර ස්වාමින් වහන්සේ නගන ලද 27.2 ප්‍රශ්නයට අපි පසු දිනේ විදේශ කටයුතු ඇමතිතුමා පැමිණ සිටින
ගරු කථානායකතුමනි, ගරුතර ස්වාමින් වහන්සේ විසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්නයට පිළිතුරු සැපීම සඳහා මම ටිකක් කල් අවශ්‍ය වෙනවා. ගොඩක් තොරතුරු අසලා තියෙන්නේ මගේ විෂයපතයට පරිබාහිර දේවල්. මේ ඉඳන් ඒ තොරතුරු ලබාගෙන අපි පිළිතුරක් ලබා දෙන්න කටයුතු කරන්නම්.
මේ ප්‍රශ්නය ගැන මම අවත් මන්ත්‍රීවරුත් එක්ක එකතු වෙලා සභාව කල් තබන අවස්ථාවේ යෝජනාවක් ඉදිරිපත් කළා. එදා දවසේ ආණ්ඩු පක්ෂයෙන් හිටියේ රාජ්‍ය ඇමති තාරක බාලසූරි මහත්මයා. එතුමා ඒකට පිළිතුරක් දුන්නේ නැහැ. මේ අපේ ස්වාමින් වහන්සේ අද මතු කරපු සියලු කරුණු ඒ යෝජනාවේ තිබෙනවා. ඉතින් ඒ යෝජනාව මෙතන ඉදිරිපත් කිරීමෙන් පසුව පවා රජයේ පිළිතුරක් දුන්නේ නැහැ. මේක ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රශ්නයක්, ඔබතුමාගේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒ නිසා මේ යොමු කරලා එහෙම නැත්නම් මේ පාර්ලිමේන්තුව අවලංගු වෙනවා. අපි ආන ප්‍රශ්න මොකක් හරි පිළිතුරක් කිතුල් ගායේ නැග පිළිතුරු හරි දෙන්න.
විශ්වවිද්‍යාල ප්‍රධාන වැඩකටයුතු ආරම්භයේ යෝජනා පිටපත් තැනන් දීම සභානායකතුමා. ගරු කථානායකතුමනි, ගරු කථානායකතුමනි, ගරු විජේසිරි මන්ත්‍රීතුමා විසින් ස්ථාවර නියුගැටතේ අවධානය යොමු කළා කාරණයක් සම්බන්ධයෙන් සභාවේ කටයුතු සඳහා ന്യാයපත්‍රය සකස් වෙන්නේ සභානායක කාර්යාලයට රජයේ ප්‍රමුඛතාවයෙන් ලබා දිය යුතු අනපනත් සංශෝධන සහ කටයුතු පිළිබඳව දැන්වීමෙන් පසුව ඒ කෙටුම්පතක් ලෙස සකස් කළ විපක්ෂ සංවිධායකතුමා ඇතුළු පක්ෂනායකින්ද සහභාගී වෙන ඔබතුමාද සහභාගී වෙන සභා කටයුතු පිළිබඳ කාර්ක සභාවේදී ගනු ලබන්නා වූ තීන්දුව මත එෙහිදී රජයේ කටයුතු සඳහා ප්‍රමුඛතාවය දීම තමයි සම්ප්‍රදාය. එහෙම නැතුව ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම රැස්වන්නේ පාර්ලිමේන්තුව සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුව තිබෙන සතියට පෙර සඳුදා දිනේදී පස්වරු රැස් වෙනවා. ඒ රැස්වන්නේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. එහිදී සාකච්ඡා කරන්නේ ඒ සතියට අදාළ සකස් කරලද න්‍යායපත්‍රයේ කරුණු තමයි එකින් එක සාකච්ඡා කරලා කතික ලයිස්තු සකස් කරගන්නේ. එහෙම නැතුව ආණ්ඩුපක්ෂ කණ්ඩායමේ සාකච්ඡා කළා මේ සභාවේ ന്യാයපත්‍ය සකස් කිරීමේ පිළිවෙතක් මෙතෙක් නැහැ. කිසිම රජයක් මම හිතන්නේ එහෙම අනුගමනය කළත් නැහැ. ඒ නිසා ඔබතුමාගේ ප්‍රශ්නෙට පිළිතුරු තමයි එය කරන පිළිවෙල වන්නේ රජයේ ප්‍රමුඛ කාර්යයන් පිළිබඳව සභානායක කාර්යාලයට දැනුම් දීමෙන් පස්සේ සකස් කරන ලද කෙටුම්පත සභා කටයුතු කාර්ක සභාවේදී ඒ සමාජිකයන් සමග සාකච්ඡා කළා කාලය බෙදා වෙන් කරගෙන අවසාන වශයෙන් සභාවේ ന്യാයපත්‍ය සකස් කිරීම පමණයි. ඒ සඳහා වෙනත් කිසි කෙනෙක් සම්බන්ධ වෙන්නේ නැහැ. ගරු කථානායකතුමනි, ප්‍රධාන කටයුතු ආරම්භයේදී පාර්ලිමේන්තුවේ රැස්වීම සාවර නියෝග 8 රිද්ධාන සහ 2023 පෙබරවාරි 21 වෙනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරලද යෝජනාවේ කුමක් සඳහන්ව තිබුණද? අද දින රැස්වීම පැවැත්වෙන කාල වේලාව පූර්ව භාග 9:30 සිට අපර භාග 5:30 දක්වා විය යුතුය. පූර්ව භාග 10:30 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 8:05 ක්‍රියාත්මක විය යුතුය. අපර භාග 5:30 කථානායකතුමා ප්‍රශ්නයේ නොවීම සහ පාර්ලිමේන්තුව කල්තැබිය යුතුය.
ස්පයිකේද
ආයි
සභා කල්තැබීමේ යෝජනාව
ගරු කථානායකතුමනි, සභාව හෙට දින එනම් 2023 23 වෙනි සිකුරාදා පූර්ව භාග 9:30 දක්වා කල්තැබිය යුතුයි යෝජනා කර.
ගරු කථානායකතුමනි, සභාව කල්තබන අවස්ථාවේදී සාකච්ඡාව සඳහා මම පහත සඳහන් යෝජනා ඉදිරිපත් කරනවා. ජාතික සංවර්ධන ජාතික පරිවර්තන මාර්ග සිටියම යන මැයින් යුතුව ගරු ජනාධිපතිතුමන් විසින් 2023 පළවෙනි දින ජාති අමතා විශේෂ ප්‍රකාශයක් කරන්නට යෙදුණි. එම ප්‍රකාශයන් එතුමා 2048 වන විට ලෝකයේ පූර්ණ සංවර්ධිත රටක් ලෙස ශ්‍රී ලංකාව පත්කළ යුතුයැයි යෝජනා කර සිටී. ජනතාවගේ පරමාධිපත්‍යයේ බලය අහිමි කරන ක්‍රියාමාර්ග ගනිමින් දරිද්‍රතාවයේ රේඛාවෙන් තව තවත් පහළට ඇද වැටෙමින් සිටින අවස්ථාවක අහිමි වන ඡන්ද බලය, වැඩි වෙන දූෂණය, අහිමි වන මාධ්‍ය නිදහස, කර්මාන්ත බිඳවැටීම්, භාණ්ඩ මිල ඉහළ යෑම ආදී කරුණු කෙරෙහි අවධානය යොමු නොකොට ජනාධිපතිවරයා විසින් සිදු කරන්නට ඇති කුළුණු සංකල්පය හා සංගායනා සංකල්පය සාක්ෂාත් කර ගැනීමට ඇති හැකියාව පිළිබඳව සැක සංකා මතු වී ඇත. ජනතා කැමැත්ත තුළ බිහිකළ ආණ්ඩුවක් මගින් ශ්‍රී ලංකාවේ ඉදිරි අනාගතය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග මොනවාදයි තීරණය කර රට සුදුසු වැඩපිළිවෙලක් සකස් කිරීම සුදුසු බවට මෙම සභාවට යෝජනා කර සිටි. ගරු කථානායකතුමනි, මේ යෝජනාව පිළිබඳව මම කැමති අදහස් කීපයක් යොමු කරන්න. මොකද ජනාධිපතිතුමා මේ ජාති අමතලා මේ කරපු කතාවේදී එතුමා
Order please, Veerasumana Veerasinghe Vanthi, Thuma Asana Edipan.
Muthuma Kathara.
Garu, Moola Sanarudu Mantri Thumani, Janadipat Thuma, Jati Amatala Karapu Katha Vedi, Thuma Vishesha Karna Kipyak Sandahan Kala. Ekak Thamai, 2048 වන විට ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත රටක් කරනවායි කියන කතාව. දෙක තමයි ඉදිරි වසර පහ තුළ රටේ ආර්ථිකය පූර්ණ ස්ථාවරත්වයට ගේනවායි කියන කාරණය. තුන්වෙනි එක තමයි රට ගොඩනැගීමට තරුණ පිරිසගේ දායකත්වය දක්වනවායි කියන කතාව, එකතු කරගන්නවායි කියන කතාව. හතර, කඩිනම් ආර්ථික ප්‍රතිසංස්කරණයක් සඳහා රාජ්‍ය පුජලික සහයෝගය ඇති තත්ත්වයක් ඇති කරනවා කියන කාරණය. පස්වෙනි කාරණය තමයි ජාතික ප්‍රතිසංවිධාන සරසමක් ඉදිරිපත් කරනවායි කියන කාරණය. එතකොට එතුමගේ මේ කතාව තුළ විශේෂයෙන්ම සඳහන් කරා මේ ගමන යෑම සඳහා එතුමා විශේෂ කාරණා හතරක් පදනම් කරගන්නවායි කියලා. ඒක එක කිව්වේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණය, දෙක ආයෝජන ප්‍රවර්ධනය, තුන සමාජ ආරක්ෂණය, හතර ව්‍යවසායක ප්‍රතිසංස්කරණය. මේ ඔස්සේ රටේ මේ මූණපාන දැවැන්ත වූ අර්බුදයෙන් ගොඩ එන්න එතුමා ක්‍රියා කරනවා කියන කතාව තමයි පෙන්ලා දුන්නේ. ඉතින් මේක අහපුවම ඇත්තටම මේක හරිම සුන්දර කතාවක්. මොකද මේ තියෙන ප්‍රශ්නය පිළිබඳව එතුමා කතන්දරයක් කියනවා වගේ ලස්සනට මේ කතාව ඉදිරිපත් කළා. හැබැයි අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ ඉදිරිපත් කරපු කාරණා දිහා බලපුවාම අද තත්ත්වය තේරුම් අරගෙන තීරණාත්මක කියන කාරණේ තිබෙනවා. මොකද මේ ප්‍රශ්න විසඳීම සඳහා අපිට ගත යුතු ක්‍රියාමාර්ග බොහෝමයක් තිබෙනවා. පළවෙනි දේ තමයි මම දුටුව මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ලෝක බැංකු වාර්තාවලට අනුව ඔවුන් පුරෝකථනය කර තිබෙනවා ලංකාවේ දරිද්‍රතාවයේ දිරිඳුකම දෙගුණයකින් වැඩි වෙලා තිබෙනවායි කියලා. ඒ කියන්නේ 13%ක් තිබුණු දිරිඳුකම 125%ක් දක්වා වැඩි වෙලා තිබෙනවා. එතකොට අපේ ජනගහණයෙන් 133%ක් තුන්වේල ආහාර ගන්න නැති මට්ටමකට පත් වෙලා. මේ මම කියන කතාවක් නෙවෙයි, ලෝක බැංකු වාර්තාවකින් මම උපුටලා අරන් කියන්නේ. එතකොට ජනගහණයෙන් 47%ක් ගන්නා කෑම ප්‍රමාණය අඩු කරලා තිබෙනවා. එතකොට අපිට හිතා ගන්න පුළුවන් අද රටේ මොකද තත්ත්වය කියලා. ඒ වගේම පහුගිය කාල සීමාව තුළ තවදුරටත් බැලුවොත් මේ රටේ අපේ ණය ප්‍රමාණය තවත් වැඩි වෙලා තිබෙනවා. ඉතින් අපි කොතනද ඉන්නේ? අපි ඉන්නේ මහා ණය බරකින් ඉන්නවා. අපි ණය ගෙවා ගන්න බෑ. අපි ඉන්නේ දැවැන්ත අර්බුදයක් කියලා කියනවා. හැබැයි පහුගිය මාස 3 තුල පමණක් මේ රටේ ණය ප්‍රමාණය බිලියන 6.8කින් වැඩි වෙලා තිබෙනවා කියලායි වාර්තා වෙන්නේ. එතකොට මම අහන්නේ මේ රටේ මුළු දේශීය හා විදේශීය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 91ක් වගේ ඉහළට යනකොට දැන් මේ තත්ත්වයට උත්තර දෙන්න මොකක්ද ආණ්ඩුවට තියෙන සැලසුම? ඒත් එක්කම මේ තත්ත්වයේ හමුවේ මේ රටේ සමස්ත ජනතාව මුණපාන මේ දරිද්‍රතාවය, දිළිඳුකම, ඒ වගේම ළමා මන්දපෝෂණය, මේවායින් ගොඩේම සඳහා කෙටි කාලීන හා මධ්‍ය කාලීන ඉදිරිපත් කරපු සැලසුම් මොකක්ද? මොකද මේකේ තියෙන්නේ අපිට තවත් අවුරුදු 25ක් ඉස්සරහට බලාගෙන ඉඳලා අවුරුදු 25කින් දකින සුන්දර සීනයක් නෙමෙයි. ඒක සැබෑ කරගන්න අපිට අවුරුදු 25ක් බලන් ඉන්න වෙනවා 2048 වෙනකම්. ඒතකොට 2048 කියන්නේ අපි මේ රටේ නිදහස ලබාගෙන අවුරුදු 100ක් සම්පූර්ණ වෙන දවසක්. එතකොට අපි එතකල් ඉස්සරහට වෙලා බලාගෙන ඉඳලා මේ රටේ ජනතාව බඩගින්නේ, මන්දපෝෂණේ, මේ දරිද්‍රතාවේ, ඒ වගේම දිරිඳුකමේ තවත් තියන්න පුළුවන්ද? අපි අහන්නේ කෝ ඒකට යම් ආකාරයක විසඳුමක්. එහෙම විසඳුමක් ජනාධිපතිතුමා කතාවෙන් මේ ප්‍රකාශ කරන සුන්දර අදහස්වල නැති බව ඉතාමත් පැහැදිලිව කියන්න කැමතියි. ඒත් එක්කම දරුව මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද අපි මේ ණයගැති භාවය වැඩි වෙලා තියෙන්නේ ඇයි? ණයගැති භාවය වැඩි වෙලා මේ මූලික අර්බුදයට අපි මොන දුන්නේ මූල් කාරණා තුනක් නිසා. පළවෙනි කාරණේ තමයි අපේ රටේ නාස්තිය. දෙවෙනි කාරණේ තමයි දූෂණය. තුන්වෙනි කාරණේ තමයි හොරකම. ඉතින් මේ නාස්තියයි දූෂණයයි හොරකමයි නවත්තන්නේ නැතුව මොන විදිහේ සැලසුමක් හදුවත් වැඩක් නැහැ. දැන් බලන්න පෞගේ ඊයේ ඉදිරිපත් කරපු දූෂණ විරෝධී පනත. දැන් මේ දූෂණ විරෝධී පනත හරිම හොඳයි. ඒ ගැන ප්‍රශ්නයක් නෙවෙයි. ඒකේ අඩුපාඩු ගොඩක් තිබෙනවා. ඉතින් ඒ ගැන අපේ අතරත් සාකච්ඡාවක් තිබුණා. මේ රටේ මිනිස්සු පාරට බහලා කියපු මූලික කාරණා දෙක තුනක් තිබෙනවා. එකක් තමයි අය කිව්වේ රටේ දූෂණය ගැන කතා කරනකොට, හොරකම ගැන කතා කරනකොට, නාස්තිය ගැන කතා කරනකොට ඒගොල්ලෝ කියපු ප්‍රධානම කාරණේ තමයි එක, අපේ රටෙන් හොරකම් කරගෙන ගිය මුදල් හා දේපළ ආපසු ලබා ගැනීමට පුළුවන් නීතියක් හදන්න ඕනේ. දැන් නීති තියෙනවා කියලා කියන්න පුළුවන්. හැබැයි ඒවා ප්‍රමාණවත් මදි කියලා යෝජනා වෙනවා. දෙක, එහෙම කරපු අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. ඒක තමයි මිනිස්සු අරගලයේ කාලේ පාරට බහලා කිව්ව ප්‍රධානම කාරණා දෙක. දැන් අපි කියන්නේ ඒ සඳහා අඩු ගානේ මේ දූෂණ විරෝධී පනත හරහා හරි ඒ වගන්ති ටික ඇතුළත අරගෙන මේ රටේ ජනතාවට යම් ආදර්ශයක් දුන්නා නම්, රටට ආදර්ශයක් දුන්නා නම් ඒක ප්‍රමාණවත් වෙනවා. නමුත් ඒකත් අපි මගහැරලා තිබෙනවා කියලා මට හිතෙන්නේ. ඉතින් මේක හරියට අර කිව්වා වගේ මහා විශාල අලියක් මවලා ඒ අලියාගේ දත්තික නැතුව අපි ඉදිරිපත් කරනවා වගේ වැඩක්. ඒ නිසා මෙන්න මෙතන මූලික වශයෙන් රට ගොඩ නැගීමට යම් පියවරකට යනවා නම්, ඒක සැබෑ අරමුණකින් ක්‍රියාත්මක වෙනවා නම්, ඒක යථාර්ථවාදී වෙන්නේ මේ නාස්තිය, දූෂණය සහ හොරකම නැවැත්වීම සඳහා පියවර ගැනීම. අද එහෙම දෙයක් වෙනවද? අද ඇත්තටම හොරකම, දූෂණය හා නාස්තිය අඩු කිරීමට ගන්න ක්‍රියාමාර්ග මොකක්ද? මේක තමයි මිනිස්සු පිට බරපටවීම නෙමෙයි කළ යුතුව තිබෙන්නේ. හැම විටම රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම සඳහා අපි බදු නියම කරනවායි කියලා පුළුවන් තරම් මේ රටේ ජනතාව පිට දරා ගන්න බැරි තරම් බදු බරපටවමින් ඒ අය පිට තවත් විවිධාකාරයෙන් පීඩනයක් ඇති කරමින් මේ රට ගොඩ ගන්න බෑ. ආදායම් වැඩි කර ගන්නවා කියන එක පැත්තක්. අනිත් පැත්තෙන් අපි වියදම අඩු කර ගැනීම, නාස්තිය අඩු කර ගැනීම, හොරකම නවත්තා ගැනීම අනිවාර්යයෙන්ම සිදුවේ යුතුයි. ඉතින් මේ කතාව තුළ ඒකට යම් කිසි ආකාරයෙන් ගන්න ක්‍රියාමාර්ගයක් තිබෙනවද? අඩු ගානේ මම දූෂණ විරෝධී පනත වර්ධනය කරපුවමත් ඒකේ වගන්ති සහ අනිත් කාරණාවල හොඳ දේවල් තිබෙනවා. හැබැයි ප්‍රශ්න තිබෙන්නේ අත්‍යවශ්‍යම කාරණා මේකෙන් අත්හැරලා තිබෙනවා. ඒ නිසා රටක් ගොඩනැගීම සඳහා ප්‍රධානම වැදගත් සාධකය තමයි දූෂණය, හොරකම, වංචා වැළැක්වීමට ක්‍රියාකිරීම. ඒක අපි කතාවෙන් කිව්වට වැඩක් නැහැ. ඒකට අවශ්‍ය ප්‍රායෝගික ක්‍රියාමාර්ග කිසිවක් ගැන මේකේ සඳහන් වෙන්නේ නැහැ. අනිත් එක අපේ රට විශේෂයෙන් කියන්න ඕනේ මේ ගෝලීය වූ ආර්ථික රටාවක ශ්‍රී ලංකාවගේ රටක් සංවර්ධනය වෙන්න නම් මූලික කාරණා කීපයක් මම දකිනවා. එකක් තමයි අපි ඇත්තටම ඉන්නේ කොතනද? අද අපේ තියෙනවා විශාල විනිමය හිගයක්. අපේ විදේශ විනිමය හිගයක් තිබෙනවා. දැන් ඒකෙදි කොහොමද මේක වර්ධනය කරගන්නේ? මේක වර්ධනය කරගන්න මූලික වශයෙන් මම හිතනවා එකක් තමයි අපි ජාත්‍යන්තර වෙළඳාම තුළ අපි වාසිදායක තත්ත්වයකට පරිවර්තනය කරගන්න ඕනේ. දෙක තමයි සංචාරක ව්‍යාපාරයේ අපි ලබා ගන්න ආදායම. ඒක මේ ආදායමට වඩා වෙනත් අංශ කරේ යොමු කරන්න ඕන සංචාරක ව්‍යාපාරය. තුන්වෙනි එක තමයි විදේශ ආයෝජනයේ ණය ආධාර හා පේෂණ. දැන් මේ තත්ත්වෙ දිහා බලපුවම ඇත්තටම අපි මොකද්ද වෙලා තිබෙන්නේ? අපි ණය හා විදේශ ආධාර, විදේශ ණය කියන එක මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඔබතුමා දන්නවා තිරසාර නොවන විශාල ව්‍යාපෘති වලට මුදල් ආයෝජනය කිරීම හරහා
ඔබතුමාට විනාඩි 2ක් කාලයක් තියෙනවා.
කොච්චර වෙලාද?
ඔබතුමාට විනාඩි 12ක් කාලයක් තියෙනවා. දැන්ට විනාඩි 10ක් ඉවරයි.
කොච්චර දිරි තියෙන්නේ?
ඔබතුමාට විනාඩි 12ක කාලයක් තියෙන්නේ.
මම 12ක් කතා කරෙත් නැහැ. මොන කමන්නේ? යෝජනා ඉදිරිපත් කරනකොටත් පඩක් දෙන්න.
ලබා දීපු කාලය සංවිධානය මහරහ වාර්තා කරන කාගෙන්ද අඩු කරන්න කියන කාලවල වාර්තා කරන දැන්ටමත් සියලුම මන්ත්‍රීවරුන්ගෙන් විනාඩි ගාණක් අඩු වෙලා තියෙනවා.
හරි. එතකොට තිරසාර නොවන ව්‍යාපෘති සඳහා අපි මුදල් වියදම් කිරීම නිසා තමයි මේ බරපතල ණයගැතිකාවය ඇති වෙලා තිබෙන්නේ. එතකොට මේ රටේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘති වෙනුවෙන් මොකක්ද අපි තිරසාර ව්‍යාපෘති කියලා හඳුනා ගන්න තිබෙන වැඩපිළිවෙල? එහෙමත් නැහැ. හැම දෙකක්ම දේශපාලන ව්‍යාපෘති බවට පත් වෙලා තිබෙනවා. මම උදාහරණයකට කියන්නම්. දැන් අපේ විදේශ වෙළඳාම දළ වශයෙන් වර්ෂයකට ඩොලර් බිලියන 5ක් 10ක් අපිට බැහැ වෙනවා. පසුගිය ජනවාරි මාසයේ අපේ වෙළඳ හිගය කොච්චරද? ඩොලර් මිලියන 410ක් අපේ වෙළඳ හිගය ඇති වෙලා තිබෙනවා. දැන් මේ ඇති වෙලා තිබෙන්නේ ඇයි? අපි සාමාන්‍යයෙන් අපනයනය සඳහා විශේෂයෙන්ම අපනයන ආදායම සහ ආනයන ආදායම අතර මේ පරතරය ඇති වෙලා තිබෙන්නේ අපේ විදේශ වෙළඳාම තාමත් නිශ්චිත සීමා සහිත භාණ්ඩ ප්‍රමාණයකට ගිහිල්ලා අලුත් තත්ත්වයකට පරිවර්තනය වෙලා නැහැ. විශේෂයෙන්ම කියන්න උදාහරණයක් ගත්තොත් චීනය. චීනෙන් අපි ඩොලර් බිලියන 3.7ක 2022 භාණ්ඩ අපි ගෙන්නනකොට අපි යවලා තිබෙන්නේ ඩොලර් මිලියන 494ක ප්‍රමාණයක් පමණයි. අපි අනිත් පැත්තට බලමු ඇමරිකාව එක්ක අපි කොහොමද ගනුදෙනු කරලා තිබෙන්නේ කියලා. ඇමරිකාව එක්ක අපි ඇමරිකාවෙන් ඩොලර් බිලියන 3.2ක භාණ්ඩ ගෙන්නනකොට අපි ඇමරිකාවට යවලා තියෙන්නේ ඩොලර් මිලියන 505ක් වගේ ප්‍රමාණයකට විතරයි. මේක තමයි ඇත්ත තත්ත්වේ. ඉතින් මේ තත්ත්වේ හමුවේ කොහොමද අපි ගොඩ එන්නේ? මේ ගොඩ එන්න පුළුවන් වැඩපිළිවෙලකට ඇති වෙලා නැහැ. දැන් රුපියල සාපේක්ෂව ශක්තිමත් වුණා, ඩොලරේ අඩු වුණා කියලා අපි උදම් මැනුවනේ. මේ උදම් මැනීම මොකද්ද? ගරු මොලස්නාරුඩු මන්ත්‍රීතුමන වෙලා තිබෙන්නේ. මේ උදම් මැනීම හරහා අපි හිතනවා නම් රට සංවර්ධනය වෙලා රට ස්ථාවර වෙලා කියන එක බොරුවක් කියලා පෞගේ සතියෙන් පෙන්වන්නේ. ඇයි? මේ වෙලා තිබෙන්නේ මූලික කාරණා දෙකක් නිසා. එකක් අපි ණයතික ගෙවන්නේ නැහැ. ඒ නිසා අපිට මේ අවුරුද්දේ ඇත්තටම ඩොලර් බිලියන 4.5ක් විතර මුදලක් ඉතුරුලක් තිබුණා. දෙවැනි එක තමයි අපි ඇත්තටම ආනයන සීමාවල් ඇති කළා. ඒ නිසාත් අපේ වියදම් අඩු වුණා. ඇත්තටම අපි ගෙවන්න තියෙන ඩොලර් බිලියන 4.48 ගෙවුවා නම් ඇත්තටම අපේ විදේශ සංචිත ප්‍රමාණයක් අපේ නැහැ. අපි විදේශ සංචිත ප්‍රමාණයත් සැබෑ සංචිත බිලියන 1.2 තිබෙන්නේ. මේ තත්ත්වයේ හමුවේ අපි කොහොමද බංකොලොත් භාවයෙන් මිදුණා කියන්නේ? අපේ රටේ බංකොලොත් භාවයෙන් මිදෙන්න තාමත් ගත්ත ක්‍රියාමාර්ගවල කිසිදු ආකාරයේ පියවරක් ඇති වෙලා නැහැ. ඉතින් මේ තත්ත්වයේ හමුවේ කොහොමද අපි ආපහු ගොඩනැගෙන්නේ? මේ ගොඩනැගෙන්න නම් ඇත්තටම අපි අලුත් දේවල් ගැන හිතන්න තිබෙනවා. විශේෂයෙන්ම ජනාධිපතිතුමා අපනයන ආර්ථිකයක් පිළිබඳව කතා කළා. හැබැයි අපනයන ආර්ථිකයක් ගැන කතා කරනවා නම් නිසි ලෙස ඒ අපනයන වැඩපිළිවෙල දියත් කරන්න ජාතික සැලසුමක් ඕනේ. බලන්න පහුගිය අප්‍රේල් මාසේ පමණක් අපනයන ආදායම 15%කින් අඩු වෙලා තිබෙනවා. ඒත් එක්කම මැයි මාසේ 20%කින් අපනයන ආදායම 15 බහැලා. ඉතින් මේ තත්ත්වයේ හමුවේ කොහොමද අපි කියන්නේ අපනයන මූලික වෙච්ච ව්‍යාපාරයකට අපි යනවා කියලා? අපනයන මූලික වෙච්ච සංවර්ධනයකට අපි යනවායි කියලා. දැන් එහෙම දෙයක් පේන්නේ නැහැ. ඒකට ඕනේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට, ඒකට ඕනේ අනිකුත් ආකාරයේ පහසුකම් දෙන්න මොකුත් ක්‍රියාමාර්ගයක් නැහැ. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය 2022 පැවැත්තු සමීක්ෂණයක ප්‍රතිඵලයක් මගලක තිබෙනවා. මොකද්ද ඒගොල්ලෝ කියලා තිබෙන්නේ? එයා කියනවා මෙරට කර්මාන්ත වලින් 44% අපනයන ආදායම 15 බහැලා තිබෙනවා. 25% ඒ විදිහටම පවත්වාගෙන ගිහිලා තිබෙනවා. 31% ආදායම ස්වල්ප වශයෙන් වැඩි කරගෙන තිබෙනවා. හැබැයි මෙරටේ සමස්ත අපනයන සමාගම් වලින් 44% ගිය අවුරුද්දට වඩා අඩු තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. මේක තමයි ඇත්ත. එහෙමනම් මේ තත්ත්වය වැඩි දියුණු කර ගැනීම සඳහා අපි යම් ආකාරයක මීට වඩා සැලසුම් සහගත වැඩපිළිවෙකට අවතීර්ණ වෙන්න තිබුණා. නමුත් අවාසනාවකට එසේ අවතීර්ණ වීමක් අපිට දකින්න නැහැ. ගරු මූලාසනාරුවට මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මේ වෙලාවේ අපි මේ රටේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කිරීම පිළිබඳව කිසිදු විරෝධතාවයක් දක්වන්නේ නැහැ. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කරන්න කියලා වහා ඒ පිටර පියවර ගන්න කියලා 2020 ඉඳලා ඒ ස්ථාවරයේ හිටපු රට පක්ෂයක්. ඒ නිසා අපි කියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තම ගනුදෙනු කිරීම නෙවෙයි ප්‍රශ්නේ මතුවලා තිබෙන්නේ. ඒ ගනුදෙනු කිරීම සඳහා ඇති කරගත්ත එකඟතාවයන් රහස්‍යව ඇති කිරීම හරහා මේ රටේ සමස්ත ජනතාවට හා රටට මුණ පාන්න වෙන අභ්‍යන්තර ගැටලු සහ ඒ මුණ පාන සිදුවන තියෙන බලපෑමයි අපිට තියෙන ප්‍රශ්නේ. විශේෂයෙන්ම එකක් කියනවා, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ඒ ප්‍රතිව්‍යුහගත කරන වැඩපිළිවෙලෙන් ජනතාවට අත්වෙන පීඩනය ගැන අපිට දැනෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ බැංකු පද්ධතියට, ඒ වගේම බැංකු තැන්පත්කරුවන්ට, ඒ වගේම සේවක අර්ථසාධක අරමුදලේ තත්ත්වයන් පිළිබඳව ආණ්ඩුව මීට වඩා බොහොම සැලකිල්ලෙන් බලන්න වෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් සමග ඇති කරගත්තා වූ එකඟතාවය කියලා මේ දේශීය ණය ප්‍රතිව ගත කිරීමේ ක්‍රියාවලියට අවතීර්ණ වුණොත් බරපතල තත්ත්වයකට මීටත් වඩා පත්වෙන බව මම කියන්න කැමතියි. එහෙනම් මේකෙදි ඉතාමත් පැහැදිලිව මම අවසාන වශයෙන් කියන්න කැමති, වැඩි ඔබගේ කාලය ගන්නෙ නැහැ. නමුත් මේ වෙලාවේ එක දෙයක් වුණා. ඒක තමයි අද මේ පාර්ලිමේන්තුවට පොරොන්දු වුණු පරිදි ඒ ක්‍රියාදාමය සිදු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මහ බැංකු අධිපතිවරයා, ඒ වගේ මුදල් නියෝජ්‍ය අමාත්‍යතුමා වරින් වර මේ පාර්ලිමේන්තුවේදී මේ ප්‍රතිව ගත කිරීම පිළිබඳව විවිධ අදහස් දක්වලා තිබෙනවා. ඒ අදහස්වල බොහෝමයක් ගැඹුනේ ජාත්‍යන්තර ණය පිළිබඳව වුන් කතා කළත් දේශීය ණය ප්‍රතිව ගත කිරීම පිළිබඳව ඔවුන් හැම විටම කිව්වේ ඒක එහෙම කරෙන්නේ නැහැ කියලා. හැබැයි දැන් කියනවා ඒ ණය ප්‍රතිව ගත කරනවා. ඒ නිසා මේවාට අපි දැන් සාකච්ඡා කරනවා. එක මේකෙන් අවසානයේ මට පේන හැටියට මේ අවුරුද්ද පුරෝකථනය කරලා තියෙන විදිහට මේ අවුරුද්ද තවත් ඉස්සරහට දරුණු තත්ත්වයකට අපි පරිවර්තනය වෙනවා. මේක හරි භයානකයි. ඒ නිසා මම ඉල්ලා සිටින කැමති ජනාධිපතිතුමාගේ මේ කතාව ඔහු ඊට පෙර කරපු කතාවත් එක්ක බලපුවාම හැම එකක්ම අපිට මවාපානවා සුන්දර අනාගතයක්. හැබැයි ඒක ප්‍රායෝගිකව කොයි මොහොතවත් ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ නිසා මේ කතාව නෙවෙයි අපිට ඕනකම තියෙන්නේ, මේ ප්‍රශ්නට මුහුණ දෙන්න පුළුවන් විදිහට ප්‍රායෝගික වැඩපිළිවෙලක් කියලා මම කියන්න කැමතියි. ඒත් එක මම කතාව අවසන් කරන්න ඉස්සර වෙලා මෙන්න මේ කාරණේ මම දැක්කා ඊයේ දවසේ Facebook එකේ සටහනක්. මේක කියලා මම අවසන් කරනවා. ඒ සටහනේ තිබුණේ මෙන්න මේ අපූර්ව වාක්‍යය. මේ මුළු කතාවම ජනාධිපතිතුමාගේ එක ඡේදයකට අරන් තිබෙනවා. මොකද්ද කියලා තිබෙන්නේ? මේ Facebook සටහනේ තිබෙනවා ජනාධිපති වික්‍රමසිංහගේ ආර්ථික ක්‍රමය හරියට පරණ වලව්වක 3 4 පරම්පරාව වගේ. මොකද්ද මේ කියන්නේ? සාමාන්‍යයෙන් 3 4 පරම්පරාව හැම වෙලාවම කරන්නේ ඒ මුතුන් මිත්තන් හොයලා දුන්නු දේවල් ඉඩකඩම් වරින් වර විකුණමින් පම්පෝරි ගහන එක විතරයි. ඉතින් මම මේ කතාවෙත් දකින්නේ මෙච්චරයි. ඒ කියන්නේ හරියටම පරණ වලව්වක 3 4 පරම්පරාව වගේ අපේ ජනාධිපතිතුමා මේ වෙලාවේ ක්‍රියා කරලා තිබෙන්නේ කියලා කියන්න කැමතියි. බොහොම ස්තුතියි.